එහෙම කිව්ව ප්‍රශ්නය තමයි මේ ආයිත් වෙලා තියෙන්නේ. සෝවාන් ඵලයේ ලැබූ පුණ්‍යවන්තයෙකු සකෘදාගාමි ඵලයේ ලබා ගන්න වැඩි යුතු ක්‍රියා මාර්ගයේ පැහැදිලි කරලා දෙනවා. අපි මේක උදේම කිව්වා. වතරෝපවාකරේ නා කිව්වනේ. පළවෙනි වතරෝගුල බොනකොට විපාතේ සම්පති දුණා. ඉවර නෑ. තව විපාතේ සම්පති දන්න මොනවද බොන්නේ ආයි? අර බිව જાතිය වතරෝගුලක් නෙවෙයි කියලා අපි කිව්වේ. තවත් ටිකක් සම්පති දුණා. තව ඉවර නෑ. තව සම්පති නෑ තියෙනවා. ඉදිරි ටික සම්පති මොනවද බොන්නේ? අර බිව જાතිය තව වතරෝගුලක්. මේ ආදී අවසන් අපි එකින් එක විග්‍රහ කරලා උපමාකින් පෙන්ලා කිව්වා. සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ එයා දැක්කේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ ස්වභාවය දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. දර්ශන ඥානය පහල කරගත්තා පළවෙනි විමුක්ති අවස්ථාවට පත් වුණා. ඊළඟට සකෘදාගාමී වෙන්න මොකද කරන්න ඕනේ? යලිත් ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බැලීමේ ධර්මයේ ඇසුරු කරන්න. එතකොට සකෘදාගාමී වෙනවා. ඊළඟට මොකද කරන්නේ? යලිත් ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා නිවන සාන්ත වශයෙන් මෙනෙහි කරන්න. එතකොට අනාගාමී වෙනවා. ඊළඟට මොකද කරන්නේ? යලි ලෝකේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ආදීන දකිමින් නිවනේ සාත්‍ය දකිමින් සිහි කරමින් ඔතිය කියනවා. ඊටත් ගොලක අරිහත් වෙලා පස් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? යලි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ සිහි කරන්නේ. ඒ වගේම නිවනේ සාත්‍ය සිහි කරන්නේ. අරිහත් වෙලා පස්සේ උත්තර නැහැ. මොකද කරපු කටිට ඉවර නා. තව කරන්න තියෙන කියලා බුදුරණන් හසේ ඒතාව අහනවා. විසුණු මහත්තයා නවකුණු වහන්සේ. ඇවැත්නි, ඉහාත්ම සුඛ විහරණයට හේතු වෙනවා. ධර්මයේ ආවර්ජනය කරනකොට චිත්ත ප්‍රහාදයක් ඇති වෙනවා. තම විදුරු මගේ සිහි වෙනවා. මේක ඉහත්ම සුභ විහරණයට හේතු වෙන නිසා පිටුනම් පානකන් උන්හාට ඉන්න ඉතන තමයි. කියලා පෙන්නේ. එනේ ඉතින් අන්තිම වෙනකන් අමුතු එකක් කරන්නේ නැහැ. සෝවාන් වෙන්නේ එක මාර්ගයකයි, සකෘදාගාමී වෙන්නේ තව මාර්ගයකයි, අනාගාමී වෙන්නේ තවත් ජාතියක මාර්ගයකයි, අරිහත් වෙන්න තව මාර්ගයකයි. හතර ජාතියක ආර්ය අෂ්ටාංගික මාර්ගය උදිරන්නවා කියලා දේශනා කළේ නැහැ. නිවන් දැකීමට එක ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දේශනා කළා. ඒකම තමයි ඉරිදිවල ලබන්නත්. හැම එකක්ම හතර ඉරිදිපාද වරන්නේ තේකේ. පංච බල නැගින්නේ තේකේ. හත්ත බොද්දාගෙන නැගින්නේ තේකේ. ඔකට මග මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් ගන්න වැඩුවනම් එතනින් තමයි කෙලවරට යනකයි යන්නේ. වෙන මඟක් නැහැ තියෙනවා පින සහ කුසලයක්, පව සහ අකුසලයක්. එකක්ද දෙකක්දයි පහදා දෙන්නේ. දැන් මේක හොඳට තේරුම් ගන්න වැදගත්ම දෙයක්. පින සහ කුසලය කියලා කියනකොට අපි දකිනවා මෙන්න මෙහෙම. පින කියලා කියන වචනයෙන් පෙන්නන්නේ යම්කිසි පිනවීමට සුදුසු වන යමක් ඇද්ද මේ පැවැත්ම තුල. මෙන්න මේක පින. පින පව කියලා මේ දෙකක් තියෙනවා. මේ පින පින ඒතකොට පිනයි පවයි එකක්. එක පැත්තක්. දස යම්කිසි දස අකුසලයක්. දස අකුසලය කියන්නේ එකක්. ඒ වගේම දස කුසලය කියන්නේ තවත් පැත්තක්. පිනයි කුසලයයි කියලා කියනකොට මේක තෝරා ගන්න මෙහෙම පින් 10 ආකාරයෙන් දස පුණ්‍ය ක්‍රියා කියලා අපි හිතනවා. දස පින් කිරියවත්. දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, පින් දෙනවා, අනුභෝදන් කරනවා, බණ අහනවා, බණ දේශනවා, විදිය උත්සම් පුදනවා, වතාවත් කරනවා, ඒ වගේම මේ පින වර්ණා කරනවා. මෙන්න මේ ආකාරයෙන් පින්නේවට කියනවා දස පින් කිරියවත්. ඒක තමයි පින් කියන්නේ. එතකොට කුසල කියන්නේ ප්‍රාණඝාත චේතනාවක් අත්හැරිලා ගියා නම් ඒක කුසලයක්. ප්‍රාණඝාතේ නොකරන්නේ කුසලයි. ප්‍රාණඝාත කරන්නේ අකුසලයි. කුසල චේතනාවයි අකුසල චේතනාවයි. දැන් අකුසලයේ කියලා කියනකොට අපි දකින්නේ මෙහෙම දෙයක්. යම්කිසි කෙනෙකුට පිළිතනවා. ප්‍රාණඝාතයේ වැරදි නෑ කියලා. ප්‍රාණඝාතයේ පව් නෙමෙයි. ප්‍රාණඝාතයේ වැරදි නෑ. ප්‍රාණඝාතයෙන් වරදක් කරදරයක් වෙන්නේ නෑ. අයහපතක් වෙන්නේ නෑ. දැන් මේ එකක් අදහසක් ගන්නවා. මේක අකුසලයක් වෙනවා. ඒකේ පිළිලව ප්‍රාණඝාත කරනවා. ප්‍රාණඝාත පාපයක්. ප්‍රාණඝාතයේ අකුසලයක් නොකලෙවිච්ච බව දැන ගන්නවා. දැන් ප්‍රාණඝාතය අතහරිනවා. අමුතුවෙන් කරපු එකක් ඊතර නෑ. මෙච්චර කල් කරපු වැරද්දක් අතහැරපු එකයි කලේ. අන්න ඒක කුසලයි. මේ ඒතකොට පින කියලා කියන්නේ අපි විසින් ගොඩ නගන දෙයක්. ගොඩ නගන සංඛාරයක්. කුසලයේ කියලා කියන්නේ යම් දිවි පවක් කරගෙන හිටියා නම් ඒක යථාර්ථයෙන් දැනගෙන ඒකෙන් මිම්මතුර කරන්නේ නැහැ කියන දඬ වැහිීම. ඒක ගොඩ නගපු එකක් නෙමෙයි. ප්‍රාණඝාතයේ කර කර හිටියා. ඒතකොට පව් වුණා. ප්‍රාණඝාතයේ වැරදි නැහැ කියන දෘෂ්ටියකින් හිටියා. ඒක අකුසල් වුණා. ප්‍රාණඝාතයේ හොඳ නැහැ කියලා දැනගත්තා. දැනගෙන ඉවරලා හිටන් ඒකෙන් මිදිලා ගියා. ඒක කුසල් වුණා. එතකොට ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා සත්වෙන්ට යහපත කරුණාවෙන් කරන්න පටන් ගත්තා. ඒක පින් වුණා. දැන් පින් කුසල් පව් අකුසල්. කොටස් දෙකක් තියෙනවා. අකුසල් හිතකින් යුක්තව තමයි. ලෝභය අකුසල මූලයක්. ද්වේෂය අකුසල මූලය. මෝහය අකුසල මූලය. ලෝභයයි ද්වේෂයයි මෝහයයි තමයි මුල් තුන. ලෝභය කියන්නේ ප්‍රාණඝාතය නෙමෙයි. හොරමර වංචාවක් නෙමෙයි. සුරාසුරාචාරයක් නෙමෙයි. ඒවා ක්‍රියා. හිතේ පිහිටපු එක්තරා විදිහක චෛතසිකයක් තියෙනවා. ලෝභ චෛතසිකය. ලෝභ චෛතසිකයේ තියෙන සාකල්. ඔහු අකුසලයක ඉන්නවා. අකුසල කරනකොට මොකද වෙන්නේ? පෞසිද්ධ වෙනවා. ලෝභී පිහිටලා. ලෝභ වැඩ කළොත් අන්න පෞසිද්ධ වෙනවා. ලෝභයේ අකුසලයක් නිසා අකුසලයේ ඔහුට පාප පැත්තට යොමු කරනවා. ඒකේ පිහිටලා පව් කරොත් ඒ කරපු දෙනක දුක් විපාක විඳින සිද්ධ වෙනවා. කාරණා දෙකක්. කුසලයේ හැම වෙලෙම ඒ පැත්තේ මුදවනවා. දෙපැත්තේ යන්නේ එහෙම. පින් පව් දෙක සැප හෝ දුක් ගෙන දෙනවා උපන් දෙනක. කුසලයේ සුගතියට ගෙනියන ලෞකික කුසලයේ සුගතියට ගෙනියනවා. අකුසලයේ දුගතියට ගෙනියනවා. ওই දෙකයි ගෙනියන්නේ. දුගතියට ගෙනිච්ච කෙනාට පව් බලවත් වෙන්නේ. වැඩි දුක් කරදර එන්නේ. ඒ අකුසලයේ ඉඳලා කරපු නැන ලෝභී දේසේ මෝහයේ පිහිටලා කරපු පාප වැඩ වලින් කරගත පව් වලින් දැන් බල්ලා වෙලා ඉපදිලා ඒ බුද්ධිලා බලු වැඩ කරගෙන ඉඳලා අනන්ත දුක් විඳින බල්ලෝ ඉන්නවා. සාමාන්‍ය මතේ ජීවත් වෙන උන් ඉන්නවා. සුඛෝභෝගී වෙන බල්ලෝත් ඉන්නවා. අර පින් කරපු එකෙන් බල්ලා වෙලා සුඛෝභෝගී වෙයි ඉන්නවා. සාමාන්‍ය බල්ලෙක් වෙලා ඉන්නා බලු අකුසලයේ නිසා ඒකේ සිද්ධ වෙච්ච එක. බලවත් වන්නා වූ බලු පව් වැඩ කරපු එක. ඒකේ දුක බල්ලා වෙලා දුක් විඳිනවා. නැත් පිනයි පවයි දෙක කැපතර සහ දුකට හේතු වෙනවා. ලෞකික කුසලේ සුගතියට හේතු වෙනවා. අකුසලේ දුගතියට හේතු වෙනවා. ඒ දෘෂ්ටිය ඒ ලබ්ධියත් නොහැර හිටියොත් නිරය හෝ කිරිසන් යෝනිය පානවන්න පුළුවන් කිව්වා. ඒ දෘෂ්ටිය ඒ ලබ්ධියත් නොහැර. හලෝ. ඒ දෘෂ්ටිය කියන්නේ ලබ්ධිය කියන්නේ කරන එකක් නෙමෙයි. හිතේ පිහිටපු ගති ලක්ෂණය. මිත්‍යා දෘෂ්ටියෙන් ලැබුණු ගති ලක්ෂණය. මිත්‍යා දෘෂ්ටිකයාට කිරිසන් හෝ නිරේ පනෝ. දෙකටි එකක් පනෝන. එතන එතන තිරිසං හෝ නිරේතන්නේ මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන. දෘෂ්ටිය කැපීමේම තමයි. ඒකෙන් මිදෙන්නේ. නැත් තිරිසං වෙන්නේ තිරිසං අද්භවකෙහි උපදින හේතු වෙන්නේ දෘෂ්ටිය. නැත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනයි නැතිකලේ සෝවන් පුද්ගලයා. නැත් මිත්‍යා දෘෂ්ටිය සතර අපා ගතවීමේ හේතු වෙන මිත්‍යා දෘෂ්ටියයි නැති වෙලා. ඒ සෝවාන් වෙන්නේ ඉතලා කරපු හතර පහ ගතින් හේතුච කරපු පවුලින් ගෙනියන පවුලින් ගෙනියන්න පුළුවන් කියලා කියන සෝවාන් පුද්ගලයන් හතර පහෙන් බේරෙන්න බෑ. මොකද සෝවාන් වෙන්නේ ඉතලා හො කරගත පවුව උතලා තියෙනවා. කරගත පවුවල වලින් ඔහු හතර පහ ගත කරන්න පුළුවන් ක්‍රමයක් එහෙම තියෙනවා නම් සෝවාන් වුණාට හතර පහෙන් බේරෙන්න බෑ. එතකොට හතර පහ ගතේ ඉන්නේ මොකක් නිසාද? කරපු පවුවලින් නෙමෙයි ඔහුලගේ බැඳිලා තිබිච්ච දෘෂ්ටිය. දෘෂ්ටිය කැපිලා ගියා නම් හතර පාගතේ ඉඳිච්ච මුලේ කරව පව්වලි මොකද හිටි වෙන්නේ? අර දෘෂ්ටියෙන් ගිහින් උපන්තන දුක් කරදර වැඩි කරවනවා. කරව පින්වලි මොකද කරන්නේ? දෘෂ්ටිය තිබුණා නම් අපේ හතර පාගතේ ඉන්න මිත්‍යා දෘෂ්ටිය තියෙන හතර පාය උපදිනවා. ගැළපෙන තැනක. කරගත පින් තිබුණා නම් එතන සුඛෝභෝගී ජීවත් වෙනවා. බල්ලා වෙලා උපදින්න පුළුවන් අර දෘෂ්ටිය. හැබැයි කුඳුරු කුරුඳු අතේ බංගලාවක මොකද බල්ලෙක් කියලා විදිනවා සුඛෝභෝගී කියන මිනිස්සු පැදී සැපයිනවා. කරගත පින් පොඩි. සමදේක උරේ දැකදිනොත් ඉහෙලම ඉස්පිරිතාල කනබනේවා ඉහෙලම කැම්පී තාපසපායෙන් ඔකම ඉහෙල කොට මෙච්ච කියලා සුවසේ පුදියා ගන්න උරතල කර කර තියාගෙන පොඩි එක ආවා. දැන් මූ බලාපොරොත්තු සියලුම සැප සම්පත් උර දෙනවා. පොඩ හරි කෑ ගැහුවත් එහෙම සමහර දරුවේ කෑ ගැහුවා ඉතර බලන්නේ. ඇයි මගේ පුතාට මොකද වුනේ කියලා ආලාගෙන වලාගෙන ඉඹල බල්ලා මේ වල හිටන් ඉතින් මෙහෙම අතුරු විදිනවා. එහෙමත් එකක් තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අර මෙලව ලොකු මිනිස්සු ඉන්නවා. හොඳට කඳ හම්බ කරලා ඔක්කොම කරලා දෙනවා. හැමදේම දෙනවා මිනිසුන්ට දාන මානක් දෙනවා. කැප පහසුකම් සලසලා දෙනවා. ඒ පින් කරනවා. හැබැයි වනචරේ. ගතිය වනචර. වනචරකම් කරගන්න බැරි නැතුයි ගතිය මලොත් එහෙම මොකද වෙන්නේ? ගතිය මලොත් උපත බලු. හැබැයි කරගත පින් නිසා කැප සම්පත් ලබන බලු. අනේ අනේ ගතිය මොකද්ද උපත මොකද්ද බුදුරණාහතේ නිතරම වික්ෂුන් ආතලානේ ගතිය මොකද්ද මේ ගතියෙන් උපදින්නේ අනේ ගතිය කියන එක තමයි මෙතන දෘෂ්ටිය කියන්නේ ගතිය කියන්නේ ක්‍රියාකලාප නෙමෙයි. ක්‍රියාකලාප ඔක්කොම සංඛාර ගොඩනගෙන තින්පවු දෙක. සංඛාරී විඥානය පහළ කරනවා. සංඛාරී විඥානය පහළ කරන්නේ මොකද්ද? අන්නේ විඥානය තමයි නැත් පටිසන්ධියේ නාම රූප පහළ කරන්නේ. දැන් විඥානීය කරන වැඩක් නාම රූප පහළ කරන්නේ. සංඛාර කරන්නේ විඥාන හදන්නේ. සංඛාරී ගොඩනගන්නේ විඥාන. සංඛාරපත්‍ය විඥාන සංඛාර හේතුකම්. විඥානපත්‍ය නාම රූපං විඥාන හේතුකම්. ඒ විඥානය හේතු වෙන්නේ නාම රූප වල. ඒ නාම රූප වල මොකද හේතු වෙන්නේ? අන විඥාන නාම රූප වල හේතු වෙනවා. විඥාන වල බලන්නේ සංඛාර විඥාන වල හේතු වෙනවා. සංඛාර නාම රූප දෙන අදුන් හරියන්නේ නැහැ පැන්න. පටිච්චසමුප්පාදේ කඩාගෙන. අනුපිළිවෙල කැඩුවා. අනුපිළිවෙල කරලා යන්න බෑ. අනේ ගතිය මොකද කියලා හෙවි විඥාන. බලාපොරොත්තුවක් ඇති කරගෙන පිටවු ලක්ෂණයක් තියෙනවා. ඒක ත්‍රිසංගතියද? අපාය ගතියද? මනුෂ්‍ය ගතියද? දේව ගතියද? අන්නේ ඒක තමයි ස්වභාවය. මේ ලෝභයෙන්, දේසයෙන්, මෝහයෙන් කියන මේ තුලින් තමයි අර ගතිය හටගන්නේ. ඒහා සම්බන්ධ. දැන් ලෝභය අකුසල මූලයක්, ද්වේෂය අකුසල මූලයක්, මෝහය අකුසල මූලයක්. අලෝභ කුසල මූලයක්. මෙච්චර කාල කර කර හිටපු වැරදි වැඩ, පව් පැත්ත. අතහැර දමන්නේ. පව් පැත්ත අතහැරියා. ඒ අතහරින් දෙන්නේ විරති චෛත්‍ය. අනේ විරති චෛතසික. සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන්නේ විරති චෛත්‍ය. ඒ කියන්නේ ඒකේ කැමැත්තක් නැහැ. ප්‍රාණඝාත කරන්න කැමැත්තක් නැති වුණා. පෙර ප්‍රාණඝාත කරන්න කැමැති. දැන් හිතෙන්නේ. අනේ ප්‍රාණඝාත කරන්න තිබිච්ච බලාපොරොත්තු නැති වෙලා කියනනම් ඔරි කුසලයක් ලැබුණා. කුසලය කියන්නේ කරන එකක් නෙමෙයි. ඒතර එතන තියෙන කුසලයේ ඒකයි. ඒ කුසල් කියන එකයි පින් කියන්නේ මොකද්ද? ඒ කුසලයේ පිළිදලා කරන හොඳ වැඩ තියෙනවා. අන්න ඒවා පින්. මේ කුසල් අකුසල් පින් වෙනම දැනගන්න ඕනේ. ඒ වගේ පව් කියන පැත්ත මොකද්ද? අකුසලයේ කියන්නේ අර දෘෂ්ටියෙන් ආපු ලෝභ දේශ මොහ. ලෝභයේ දේශයේ මොහේ කියන එක හිතේ හැටගන්න මනෝ සංකාර. මනසේ හැටගන්නේ. ඒතර කාය සංකාර සහ වචී සංකාර වලින් තමයි පව් කරන්නේ. කයින් වචනයෙන් පව් කරනවා. හිතෙනු සිටිවිලි නැගුව. ඒවා වචී සංකාර වෙනවා. විතරක ਵਿਚාරිය වචී සංකාර. හිතෙන් පව් කරනවා කියනවා වචී සංකාරය කොටනවා කියනවා. සිටිවිලි වලින්. සිටිවිලි හිතුවෙත් නැන්නම්. ඔහුට ඇති වෙන්නේ ගති ලක්ෂණ විතරයි. තරහ එනවා. තරහ විදියට හිත හිතන්නේ. ගහනවා, මරනවා, ඔක කනවා, මරනවා. එහෙම සිටිවිලි හටාව ගෙනියන්නේ නැන්නම්. වචී සංකාර කොට නැගෙන්නේ. හැබැයි මූණ පුබගෙන ඉන්නවා. තරහ පේනවා ඇතුලේ තියෙන බව. අනේ වේදනා සංඥා. දැනෙනවා හැදිනවා තරහ ඇතිවම පේනවා අනේද ලෝභය කියන්නේ අන්නේ බඳු ගතිය ද්වේෂය කියන්නේ අර තරහ ගතිය මෝහය කියන්නේ මුලා වෙන ගති ලක්ෂණ හිතේ ගති ලක්ෂණ වලට අරක් ගන්නවා අරක් ගත්තහම හිත අකුසල් සහගතයි ඊ අකුසල් සහගතවන්නා හිතෙන් කයින් වදිනේ කටයුතු කරපුවාම පෞ සිද්ධ වෙනවා පෞ නිසා මොකද වෙන්නේ දුක් අකුසලයෙන් උපන් තැන දුක් කරදර දෙන්නේ හේතු වෙනවා ඒකයි සිද්ධ වෙන්නේ ඒක අත්තරගෙන ගියාම කුසලයේ ඉන්නවා කුසලයේ ඉන්නේ සතර හතර පායට ගෙනියන්නේ කුසලයේ ඉඳගෙන යහපත් දේවල් ඒට අනුකූල දේවල් කයින් වචනේ කරනකොට පින් සිද්ධ වෙනවා ඒ පින හොට කුසලයෙන් උපන් තැන සැප සම්පත් දෙන්න හේතුව කුසලයේ තුලින් ඔහු දෙවියෙක් වුණා සැප සම්පත් දීලා මහේසාකේ දෙවි කෙනෙක් කරන්නේ කුසලයෙන් කරපු වැඩ වලින් කරගො පින් නිසා නේ අල්පේසාකේ මහේසාකේ වේදියා කරගන්නේ දෙවියන් අතර කුසලයෙන් උපන් තැන කරගත් එකෙන් පරිවර්ත වෙනස ඇති කරන නිසා එකෙනි කුසලයේ බේරලා පින් කරන්නේ. දැන් මම සතු මරන්න කැමති නෑ. හොරකම් කරන්න ඒත් කැමති නෑ. සුරා සුරා වලට කැමතිත් නෑ. බොරු කියලා නම් කවට්ටන්න කැමතිත් නෑ. කේලම් කියලා නම් බිඳවන්න කැමතිත් නෑ. පරිසු අතින් සැලබාරපත් කරන්න කැමතිත් නෑ. මම ලෝභ වෙන්න කැමතිත් නෑ. තරහ වැඩ තරහෙන් ඉන්න කැමතිත් නෑ. මම මුලාවෙන් ඉන්න කැමතිත් නෑ. එහෙනම් යයිනේ කුසලයේ. හැබැයි එක විනාකව කරා. කුසලයේ ඇති. නෑ පින් සම්බන්ධයක් ඉදර නෑ. හැබැයි ඒවට කැමති නැති මම ලෝකයාටත් එබඳු වන්නා වූදී කියා දෙනවා. ඇත්ත කියා දෙනවා. අන ක්‍රියාව ඇති වචනේ ක්‍රියාත්මක කළා. මම ලෝකයාට ප්‍රාණඝාතයේ නරක පැත්ත කියා දෙන කටයුතු කරනවා. ක්‍රියාවත් නැගුව. හොඳ පැත්ත කියා දෙන. අභ්‍යන්තරයේ තිබුණ හොඳ පැත්ත ලෝකයාට කියා දෙන බහැබගාම කය වචනේ ක්‍රියාත්මක කළා. අන පින් හදගත්තා. ඒක පින. හැබැයි ඒක තමයි මට මේ ලෝකේ කරන්න තියෙන වැදගත් දෙයක්. මම එතන ඉන්න ඕනේ කියලා ගත්ත ගමන්ම පින පුණ්‍යාවි සංකාර වුණා. අන්න අභිසංකාරය අපි දහම කරන්නේ විඥානය පහල කරලා අභිසංකාර විඥානය ඊට අනුකූල දෙනක උප්පත්තිය එල්ල කරන්නේ. දේව උප්පත්තිය තැනකට එල්ල කළා. අර අනුකූල දැන් කරපු ක්‍රියාවට අනුව. අන්න ඒක ඉතින් සිද්ධ කරනවා. පෞරු සිද්ධ කරන අකුසලයේ පාපයටපත් වෙනවා. අකුසලයටපත් වෙච්ච පුද්ගලයාට අර කුසලයේ ඉන්න පුද්ගලයා වගේ නිරන්තරයෙන්ම ඒකේ කාය වදින ක්‍රියාත්මක වෙනවා. ලෝභයේ දේශයේ මොහේ තියාගෙන හංගාගෙන සත්‍ය නැතුව ඉන්න බෑ. මොකදක් නැහැ ඒක ආයාසයෙන් නැගලා යනවා කාය වදින ක්‍රියාත්මක වෙන්නේ. ජාගුසලයේ ඇති පුද්ගලයාට පෞරු නිරන්තරයෙන් සිද්ධ වෙනවා. කුසලයේ ඉන්න පුද්ගලයාට ආයාසයෙන් ඉන් කරන්න පුළුවන්. පෞරු කියන්නේ නිරන්තරයෙන් ඉනවා. අවශ්‍ය කරන පෞරුසලයේ තියෙනවා නම් පල්ලිහාට වැටෙන්න තියෙන එකට අඩියක් නැත්නම් කෙලින්ම පල්ලිහාට යනවා. ඒක හැටිය. උලහර ගෙනියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. තල්ලු කරන්න ඕනේ උඩට ගන්න. ඒ ක්‍රියාව ඒක අනේ උත්සාහයෙන් කරන්න ඕනේ එක. ඒ වගේම පින් කියන එක උත්සාහයෙන් කරගෙන යන්න ඕනේ එක. කුසලයේ කියන එක අවශ්‍ය පසුතලයේ. සුගති පසුතලයේ. පින් කියන එක කියන කරන්න ඕනේ. දුගති පසුතලයේ ලෝභ දේශ මොහ. හැබැයි අමුතුම කරන්නේ නැහැ පල්ලට වැටෙන එක පල්ලට ඇදගෙන යනවා වගේ. කය වතෙන් දෙක ඒකාන්තයෙන් යනවා පාවපැත්ත. මේ පින් පව කුසල කුසල කියන්නේ ඕකයි. ඉතින් මේකෙදි මේ ඔක්කොම කියන්නේ එකට කියනවා මේ මෑත ධර්ම දේශනාවලත් ඔහොම කියා තිනවා. බුදුරණන් වහන්සේ දේශනා කරපු ගාම ඔය මේ කුසල කියන වචනේ තියෙන්නේ ඔක්කොම මේ අර අභිධර්මයේ විතරයි. සූත්‍ර පිටකේ එහෙම නැහැ කියන කතාවකුත් කියා තිබුණා. මජ්ක්‍ධිම නිකායේ පින් කුසල කියන දෙක හොඳට පැහැදිලිව වෙන් කරපු තැනක් තියෙනවා. මෙන්න මෙහෙමයි කුසල වෙන්නේ, මෙන්න මෙහෙමයි පින් වෙන්නේ කියලා දේශනා කරපු සූත්‍රයක්. හැබැයි සූත්‍ර පිටකේවත් නැහැ. කුසල් කියපු දෙනා පින් වලට පුණ්‍ය කියලා කියන නිසා කුසල් කියලා තිබෙන්නේ නැහැ කියලා විතර තමයි දේශනාවේ කියවුනේ. කියන්න තියෙන්නේ සූත්‍ර පිටකේ හරිය දැකලා නැතුවයි. ඒවා කුසල කියන වචනේ කියන දැන් කුසල කියනකොට පහක් දේවල් සලාහන මොනවාද පහක් දේවල්? ලෝභයේ පහක් දෙයක්, ද්වේෂයේ පහක්, මෝහයේ පහක්. ලෝභයයි ද්වේෂයයි මෝහයයි සලාහනිනවනම් ඒක තමයි කුසල. වැරපිළිවෙල කරන්නේ නෙමෙයි මේ කියන්නේ. හිතේ තිබෙන ගති ලක්ෂණ කහට කහට තියෙන ලෝභයේ දේසෙ මොහොයි. කහටින් යමක් කරනවා නම් කරන්න කරන්න හිතේ වැදින ලෝභ දේස මොහොමයි. අර ක්‍රියාව වැදින්නේ කරපේ කළා ඉවරයි. ඒ ක්‍රියාවෙන් උපනැන් විච ලෝභ දේස මොහොය වැදිනවා තමයි අන්න අකුසල වැදින්නේ. කුසල පැත්තට පින්දහම් ක්‍රියාව කරනකොට අලෝභ දේස මොහොය කියන කුසලයේ වැදිනවා. කුසලයේ කියන්නේ අර ක්‍රියාව නෙමෙයි. ඒ ක්‍රියාවෙන් ලැබූ ආදායය කුසලයේ වැදෙන්න හේතු වෙනවා. කුසලයේ වෙනයි. හොඳ දේවල් කරන්න කරන්න නරක දේවල් කරන්න තියෙච්ච හිත නැති වෙලා යනවා. ඒ කුසලයේ වැඩි. හොඳ දේවල් කිරීම නිසා හටගත් ක්‍රියාකාරීත්වයෙන් කාය සංකාර වචී සංකාර. ඒවත් තියෙනවා. මනසින් හෝ හිතවිලි ගත්තා නම් මතු කරනකොට අර මනෝ සංකාර යහපත් හිත යලි යලි සිහි කරන්න ආවර්ජණය කරන්න. ලැබු චිත්ත ප්‍රහාදී යලි යලි සිහි කරලා චිත්ත ප්‍රහාදී මතු කරන්න. ඒක මනෝ සංකාර. ඒවත් තියෙනවා. ඒක හැම වෙලෙම හිත ක්‍රියාත්මක කිරීමෙන් ලැබෙන්නේ. කින් හෝ පව ලැබෙන්නේ හිත ක්‍රියාත්මක කිරීම. හිතක ස්වභාවයක් තියෙනවා. පාප හිතේ ස්වභාවය ලෝභ දේස මොහසහගතයි. පුණ්‍ය හිතේ ස්වභාවය අලෝභ දේස මොහසහගතයි. ඒ දෙක තමයි කුසල අකුසල දෙකට යන්නේ. මේ බුදුරන් වහන්සේ දේශනා කරන කුසලයේ වදන්. යහපත් දේවල් කරනකොට අලෝභයේ අදේශයේ අමෝහයේ නැగిලා එනවා කුසලයේ හිතේ මානසිකත්වය සුද්ධ වෙනවා. ඒ වඳු වන්නා මානසිකත්වයට තමයි යථාභූතය ලබා ගැනීමට අවශ්‍ය කරන පරිසරයේ යොමු වෙලා තියෙන්නේ. පසුතලයේ හැදී ඒක නිසා එකට බලන්න ඉපා. ඔය දෙක තුනම එනවා. හිත ඇතුළෙම වෙනවා කියන්නේ බෑ. හිතේ ඇති වෙන්නා වූ යමක් ඇතනම් හිත ගතර බලපානවා. ගතර බලපානකොට අනුකූල වන්නා වූ චිත්තජ රූප නැగిලා ඒවා උතුජ රූප වලට පත් වෙනවා මොහොත ඇහිපිය ගන්න මොහොත. ඇහිපිය ගන්න වෙලාවක යන්නේ චිත්තජ රූපයක් ඒ චිත්තජ අවස්ථාව ඉක්මනට ඒක උතුජ රූපයක් වෙනවා. මේ බඳු උතුජ රූප පරම්පරාවක් මොහොතක් ගන්න හිත විලිච්ච එකන ගති ලක්ෂණත් එක්ක නිපදෙවි නිපදෙවි පිට වෙනවා. මේ පිට වෙන එක පිට වෙලා හිටන් අපේ අඟපසඟියන්ගේ තමයි ගිහින් පිහිටන්නේ. ඒක කිරණක් වශයෙන් ඒක ශක්ති විශේෂයක් ගැප් කරගෙන යන්නේ. ඔව් ස්වභාවයෙන් මේක හැටි. හොඳ හිතවිල්ලකින් නම් ඒක ගැබෙන්නේ හොඳ ශක්තියක්. ඒක පවිත්‍රායි ප්‍රබෝෂණයි පහපත් වෙනවා. නරක නම් ඒක තමයි සුක්ඛං සුක්ඛ විපාකං කියන්නේ. සුදු කිව්වේ ඒකයි. සුදු ශක්තියක් ඒක පිළිගනවා. අපි කියන මානසිකත්වයේ දූෂ්‍ය නම් ඒ චිත්ත කියන කලුයි. ඒ කලු වර්ණයක් ගන්නවා. ඒ කල්ලං කල්ල විපාකං කියන්නේ. කලු සහ කලු විපාක කිව්වේ ඒකයි. අන්න ඒකයි. ඒ චිත්තජ රූපයන්ගෙන් විලා උතුජ රූපාට පත් කරනකොට ඊටාම සියුම් පැත්ත සුද්ධාර්ථක. ඒක කිරණ. ඒ සුද්ධාස්තක ඒ ආරෝපණය ශක්තියක් තියෙනවා. අර පාපේන ගොඩ නැගුණේ ඒ කලු. ඒ කියන්නේ කලු කිරණ කියනවා. අන්න ඒක තමයි අර අමනුෂ්‍යයේ ආහාරය. යම් අමනුෂ්‍යයේ ආහාරය යම් තැනකද ඒකට ගැලපෙන අමනුෂ්‍යයාගේ ආහාරයේ දෙඳු ආකර්ෂණ. එන්න තමයි උවිතෙන් තියෙන්නේ. ඒ කලු කියලා නිපදෙවෙන ක්‍රම දෙකක් තියෙනවා. ওই චිත්තජ වලින් තමයි පින්පව් දෙකේ නිපදෙන්නේ. කර්මජ කියලා එකක් තියෙනවා. කර්මයෙන් ජනිත කරන්න ආව එකක් තියෙනවා. ඒ කර්මයෙන් ජනිත කරන විපාකනේ දන්නේ අපි ගොඩනගමු ශක්තියේ නානාක්ෂණික කර්ම කියලා අවස්ථාව ලැබුණාම ක්‍රියාත්මක වෙනවා. පාප කර්මයක් කරලා තිබුණොත් අවස්ථාව ලැබලා තැනදී අර ශක්තියකින් කලු කිරණ නිපදව විපාක වශයෙන් අපිට ක්‍රියාන් දෙනවා. අන්න ඒක. ඒතකොට ඒ විලායිත අපි ඇඟ වටා කලු කිරණ ධාරාවක් හැදෙනවා. හැබැයි ඒක අපි දැන් තියෙන චිත්ත දෙකිනේ නෙමෙයි. ඒක පෙරදි කරන ලදිකේ විපාක අවස්ථාවට එමු. කර්ම ධර්ම ආරම්භන විපාක. අන්න ඒකයි. කර්මයක් ධර්ම අවස්ථාවටපත් වෙලා තිබුණත් සුසු අවස්ථාවේ ආරම්භණයට එනවා. ආරම්භණයට ආව ගා විපාක වලටපත් වෙලා හිටන් අර ප්‍රතිපල ඉන්න පුළුවන්. එතන කලු කිරණේ රාතන් වහන්සේට කලු කිරණේ නේ ඔය ප්‍රමේ. සතර කරලද පාප කර්මයක විපාක මේ වශයෙන් ඉන්නේ. අපි ඒක කපා ගන්න මෙත්තා සහගත හිතකින් ඒක ගැලපෙන්නව දී චිත්ත ප්‍රහාදය ටික කරන දෙකින් චිත්ත කින්න වළඳ ඕනේ. ඒ වළනකට මොකද වෙන්නේ? අරකට පහර වදිනවා. වැඩිලක මිදගෙන යනවා. ඉතින් ඒක බලවත් කරන්න ඕනේ. දැන් මේක අප්‍රමාණ බලයක් තමයි මෙත් වැඩි වීම. ආරි මෛත්‍රිය. ආරි මෛත්‍රියකින් තමයි ඒ ශක්තිය වර්ධනය වෙන්නේ. ඒතොර තමයි ඒක රවති ප්‍රතිශක්තිය නිපදවන්නේ. ප්‍රතිශක්තිය නිපදවලා සුද්ධ කරන එක එකක්. රාග දේශ මොහ දෙක අයින් කරන එක තව පැත්තක්. රාග දේශ මොහ අයින් කරන්නේ වාදා පමුණවන අර බලවේගය. ඊළඟ මෙත් වලනවා. මෙත් වලන යමක් දැනිත වෙනවා. මෙත් වැඩිීමේ මොකද වෙන්නේ? මනෝ සංකාරයන් නිපදිනවා. කාය සංචේතන ඔක්කොම නැගිනවා. කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම වලින් පුණ්‍ය කර්මයක් නැගින්නේ. අප්‍රමාණ අන්නේ ඒකයි. ඒ කියන්නේ මෛත්‍රිය වැඩිවීම තුලින් ඕනේ ඒක මිදිල යන්නේ. ඒකයි. මේ අවස්ථාව අරගෙන බලන්න ඕනේ. දැන් අපිත් මොකද මොනවා හරි අපි ආපු කාරණේ. රෝගාබාධ ආදීකින් දුක්ඛිත භාවයක් එනවා මේ සියලු ලෝක සත්‍යයේ. පැනචිල්ලේ ආරි මාර්ගය වලා ගන්න. මග පෑදේවා. රෝගාබාධින් ඇති වෙන දුක කරදරයක් කරන සියලු සත්‍යයේ මේ රෝගාබාධ සංසිලි මේ ආරි මාර්ගය අනුකූල වේවා. එවන්තු අදහස් ගන්නවනේ. ඊට අනුකූල වන්න අවදියා කරනවා. මම බේත ඖෂධ දෙන දෙයක් ශාසනයට පූජා කරනවා. ඒ කරකට ආව පියක්ක ගොල් නැග්ගො. ගොල් නැග්ගො පිනේ. යම් කිසි මගෙන් අවදක් වුණා නම් ඒ ආයතත්. ඒ වගේම යම් කිසි ආබාධයක් කරන්න බණ හේතුවක් අවදාහරි සංසාරේ සිද්ධ වුණා නම්. එයා කොහේ හිටියත් එයාට මේ ශක්තිය ලැබේවා. ලැබිලා නැත්නම් ඒ ආයතේක නිදහස වේවා. මටත් නිදහස ලැබේවා. ඉතින් හරියට අවංකව හිටියොත් දයනුකම් පාවෙන් කළොත් අර තමන්ගේ වෙච්ච එකේ වන්දිකේ වෙනවා. වන්දිකේ වුණාට පස්සේ ඔබ දෙන්නේ අර කර්ම විපාකයේ බලය කැපෙනවා. අන්න ඒකයි. වෙන එකක් නැහැ ඒක. ඒ කරුණා ශාසනයේ ප්‍රඥා ශාසනයේ කිව්වේ ඒකයි. එකක් අයින් කරපු සාස පෙර ආනන්තරිය පාප කර්මයක් කළ යම් සෝතාපන්න පුද්ගලයෙකුට ඊළඟ භවයේදී ඵල දෙන්නේ පෙර කළ ආනන්තරිය අකුසලයේද? පසුව කළ ඵලයේ පුණ්‍ය විපාකයේද? යන පාදලා දෙන්නේ. පසුව ලැබූ ඵලයේ නේද අපු පාප විපාක කියලා මම අහලා තියෙනවා. වැරදි මාද ඒක. ආනන්තරි අකුසලයක් යම් කිසි කෙනෙක් කරලා තිබුණා නම් ඒ ආනන්තර පාප කර්මය සිද්ධ කිරීමේදී ඒකේ ජනක කර්ම ශක්තිය ඒකාන්තයෙන් ඊළඟත් බැවේ ගෙවන්න ඕනේ. එයා අපායෙන් නිදහස් කරගන්නත් බෑ. ආනන්තර පාප කර්මය කරපු කෙනෙක් ඉන්නවා නම් ඔහුට ඒ කලයි පස්සේ ඒ අධ්‍යාව තුළ සෝවාන් ඵලයට පත් වෙන්නත් බෑ. යා එතනින් මිදිලා ගිහින් එතෙන් ගිහිලා ඒකාන්තයෙන් ඊළඟ අධ්‍යාවේ ජනක කර්ම ශක්තිය ගෙව්වට පස්සේ එයාට පරිවාරෙ වෙච්ච ආධාර කර්ම ශක්තිය ඉතුරු වෙනවා. අන්නේ ඉතුරු වෙන පරිවාර ශක්තිය තමයි ප්‍රවෘත්ති විපාක වශයෙන් ඊළඟ අධ්‍යාවකට එන්නේ. ඒතකොට ඒ අවස්ථාවට එනකොට මේ බල දෙන්න තියෙන එයාට ප්‍රවෘත්ති විපාක. ආයිතරයන් අපාගත වෙලා විපාකයක් නෙමෙයි. මිනිස්සෙක් වෙලා ඊළඟට සුගතියක උපන්නා නම් සුගති උප්පත්තියක් ලැබුවා වූ කෙනෙකුට ඒ සුගති උප්පත්තියේදී ප්‍රවෘත්ති විපාක ඵල දෙන්නේ. ඒ තැන ස්ථානයේ සුසු වේගය ඒකට ඇදලා එනවා. ඒ ඇදලා ඉන්නේ ආපු විපාකේ. දැන් එතකම් මොකද ඉන්නේ මේ ප්‍රවෘත්ති විපාක දෙන කර්ම ශක්තිය කර්ම භවයේ පිහිටලා තියෙනවා බීජ වශයෙන්. ඒ බීජය ඇදලා ඉන්න ඕනේ. අවශ්‍ය කරන පරිසරය හැදිච්ච දැනට. ඊට අනුකූල දේ මිසක් ඊට වැඩි දෙයක් එතන හැදින්න බෑ. සෝවාන් පුද්ගලයාට ඉතුරු වෙච්ච යම්කිසි අවිද්‍යාවක් ඇද්ද. ඒතර කරන ලද යම්කිසි කටයුත්තක් උ අනුකූල ඒ අවිද්‍යාව කනුව කරනවා. අන්නේ කරන කර්මයේ කුඹුරයි. දැන් අපි දැන් ඉතලා කරපු ආනන්දරවක් පාප කර්මයක් කෙනෙක් කළා. දැන් කළාට පස්සේ ආනන්තරික පාප කර්ම වල විශේෂයක් තියෙනවා. න අන් අන්තරික කියන එකයි ආනන්තරික කියන්නේ. ඒ කියන්නේ ආනන්තරික පාපයක විපාකයක් ඵල දෙන්නේ. ඒකට සුදුසු අවස්ථාවක් එනකොට. ඒකට ගොඩනගන්න අවශ්‍යතාවයක් නෑ මනසින්. පරිසරයේ. දැන් පරිසරයක් මනසින් ගොඩනැගුණාම අවස්සේ සමනන්තරය හැදෙනවා. සමනන්තරයට තමයි අනන්තරයක් ඇදලා ඉන්නේ. පාපයක් ඵල දෙන්නේ. හැබැයි ආනන්තරි පාප කියලා කියන්නේ එහෙම සමනන්තරයක් හැදෙන්න අවශ්‍ය නැහැ ඉන්නේ.
න අන් අන්තරිකයි කිව්වේ ඒකයි. ආහාරයක් අන්තරගත වෙන්න ඕනේ නැහැ මේ පාපෙින් කියන එකයි. ඒක තමයි ආනන්තරික පාප කර්ම කියන්නේ. දැන් යම්කිසි පාපයක් කරනකොට පාපයට අනුකූල පරිසරයක් උර ගොඩ නැගෙන්න ඕනේ. ගොඩ නැගිච්ච පරිසරයට අනුකූල දේවල් තමයි සතර කරපෙන් ඉදිරියට ඇදලා එන්නේ. ආනන්තරික කියන්නේ අනන්තර වෙන්නේ. අනන්තර සමානතර සම්මිශ්‍රණයෙන් තමයි විපාකයක් බිහි වෙන්නේ. හැබැයි එහෙම පරිසරයක් ගොඩ නැගින්න අවශ්‍ය නැහැ. පරිසරේ ගොඩ නගාගෙන තමයි එන්නේ. අර ආනන්තරික පාප කර්මී. ඒ පාප කර්ම බලයෙන් විපාක පරිසරය ගොඩ නගනවා. ගුණනාගත විපාක පරිසරයටම ඒක ඇදිලා එනවා. එහෙනම් මාර්ගඵලලාභී වූ ආනන්ත පාප කර්මයේ හේතේ ඵල දෙන්නේ. අන්න ඒ හේතුවේ. අර ඒක ආනන්තරික ලක්ෂණයේ ස්වභාවයෙන්ම ඒක මහා බලවත්. ප්‍රවෘත්ති විපාක වශයෙන් ඵල දෙන්න තියෙනවා. ඒකෙම විපාක පතුතලිය ගොඩනගලා. ඒ දුක් විපාකේ අරමුණු කරනවා ඇතින්ද. ඒ නිසා ඒකේ පරිසරයේ ගොඩනගන්න අවශ්‍ය නැහැ. දැන් සාමාන්‍ය පව් වලට. අවශ්‍ය පරිසරයේ ගොඩනැගෙන්න ඕනේ. ගොඩනගන්න ඕනේ. එහෙම ගොඩනගාව පරිසරයකට තමයි අර අවශ්‍ය ඒවා අර කර්ම බීජය ඇදලා ඉන්නේ. එතකන් ඒවා පිළිලා දිනවා කර්ම ගබඩාවේ. ඒක තමයි කර්ම භවයේ කියන්නේ. කර්ම ඒතර කර්මයේ බී කර්මයේ කුඹුරයි. ඒතර තෘෂ්ණාව ජලයයි. අවිද්‍යාව බැම්මයි. කර්මයේ නැමැති කුඹුර, අවිද්‍යාව නැමැති බැම්මේ වට වෙලා, තෘෂ්ණාව නැමැති ජලයෙන් තෙත් වුණාම, අභිසංකාර නැමැති බීජය ඒකේ තැන්පත් වෙනවා. දැන්පත් වුණාම ගෝයන් ගහ වැඩනවා වගේ ඒක වර්ධන විපාකේ එනවා. දැන් මෙච්චර ලස්සන උපමාරි අපෙන් ලතිනයි නැහැ. කර්ම භවයෙන් අපිට කොහොමද එන්නේ කියන එක පෙන්නන. යම් දෙනක කර්මයේ නැමැති කුඹුර නැත්නම්, ඒ කියන්නේ අපි හිතෙන් කයින් වතෙන යම් කටවිතා කර්මයක් වෙලේ නැත්නම්, ඒක අනුකූල එකක්. එතන අවිද්‍යාවක් නැත්නම්, එතන සෘෂ්ණාවි ජලයක් නැත්නම්, බීජය ඇදිලා කොහොම පැලවෙන්නේ? අවිසංකාර බීජය කියනට වැඩක් නැහැ. භවයෙන් ආවට පැලවෙන්නේ පරිසරයක්. අන්න ඒ වගේ තමයි අභිසංකාර වීජේ ওই විදිහට ගොඩනගපු එකට එනවා. මෙන්න මේක තමයි සමනන්තරේ. කර්මයයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි සමනන්තරය හදනවා. ඒ හදපු සමනන්තරේට කර්ම භවයෙන් අභිසංකාර වීජය ඇදලා එනවා. ඇදිලා තමයි මේ පැල කරලා ඉන්න ප්‍රතිඵල ලබා දෙන්නේ. ඒක තමයි ජීවිතේට විපාක බල දෙන්නේ මේ ක්‍රමයේ. හැබැයි ආනන්තරික පාප කර්ම වලට අර අවිද්‍යාවයි තෘෂ්ණාවයි කර්මයයි කියන මේ තුනේ ගොඩනගන එක අවශ්‍ය නැහැ. ඒක විපාක වශයෙන් ගොඩනගාගෙන ඇදිලා එනවා. අර කපි සංකාර වලින් ගොඩනගලා ගන්න විලාවක ඇදලා ඉන්නේ. අර මහබලවත් ඒවට එහෙම ඉන්න අපසේ නේ. ඒකයි මේ ආනන්දේ පාප කර්ම වල හේතිය හරි අරිහත්ත්වයට පත් වෙලා තිනවා කියන එක. ඒක විශේෂ දෙයක්. ඉතින් ආනන්දේ පාප කර්ම කියන ප්‍රධානම මේව නැතුවට අතුරු වෙන අරව නියත ආනන්දේ පාප කර්ම පහ. මේ නියත පහ නැතුවට තවත් ඒවා තියෙනවා. දැන් මවුට ගහලා පියාට ගහලා මැරුවේ නැහැ. හැබැයි ගහපු එකත් හරි බලවත්. ඒක ඇදලා ඉන්න පුළුවන් අරවල. පරිසර ගොඩනගාගන්න. අර ආනන්තරික ස්වභාවයේ එක්තරා මට්ටමක තියෙනවා. ඒක ආනන්තර පහ නියත පහට අහු වෙන්නේ නැහැ. මම වැරුවොත් තමයි ඒකට අහු වෙන්නේ. පියා වැරුණොත් ඒකට අහු වෙන්නේ. හැබැයි සීහි නැති ඉන්නේ ගැහුවා. අබ්බගාතේ රතපය කරලා දැම්මා. අම්මගේ තාත්තගේ. දැන් මේ පාපාරමේ සෙල්ලමක් නෙමෙයි. අර නියත වුණේ නැතුවට. අනියත වශයෙන් මේ ආනන්තරික බව ඇදලා ඉනවා. එයා ලෞත්‍රා බුද්ධත්වයට පත් වෙලා හිටියා. එදාර ඉරිසවරයාට කරපු නිගරුවේ. අලදුන්නනේ පරිසරය හදාගන්න. උන්වහන්සේ කර්මයේ නැමැති කුඹුරක් නැහැ. අවිද්‍යාව නැමැති බැම්මක් නැහැ. තෘෂ්ණාව නැමැති ජලයක් නැහැ. නමුත් පළ දෙන්නා අන්න ඒකයි කියන්නේ. දැන් කර්ම වලින් 100ට එකක් හෝ 1000ට එකක් ලක්ෂේ කෝටි එකක් හෝ තියෙනවා. ආනතර පාප කර්ම තේසියක් ඇවිදilla අපි. අපි දන්නේ නැහැ කවදා මේ අනන්ත සංසාරේ මොනවා කරේ නාවත්. හැබැයි ඉතින් එකක් තියෙනවා. කල්ප 91කට එහා ඒවා. අපි කවදා හරි ගෙවලා ඉවරයි. කල්ප 91කින් මෙහා කෙරෙච්ච හරියක් තමයි අපි දැන් ඉදිරියට විපාකෙන්න තියෙන්නේ. හැබැයි මේක නිකන් ත්‍රිපිටකේ තියෙන්නේ හැඟවුණු විදිහකින්. දානයක පුණ්‍ය විපාකේ. දානයක් දීලා හිටන් ඒකෙන් අයහපතක් උනේ නැහැ යහපතක්ම වුණා කියන්නේ. පෙන්වන දෙනක බුදුරණන් දේශනා කරනවා. බමුණ මම මෙතන සිට 91 කල්පය ඇති කරනවා. ඒ 90 කල්පයක පටන්ගෙන මේ වෙනකන් දානයක් දීපු කෙනෙක් ඒ හේතුවෙන් පිරිහුණා දැක්කේ. එහෙම දේශනාවක් තියෙනවා. දැන් ඕක වරද්දලා ගන්න කට්ටිය බුදුරණන් හදිහට පුළුවන් කල්ප 91යි බලන්න කියලා මෙහෙවත් නිගමනය කරපු දේශනාවක් අහලා තියෙනවා. ඒතර ස්වාමීන් වහන්සේලා මතක කරපු දේශනාවක්. බුදුරණන් හදි සාර අසංඛ්‍ය කල්පලක්ෂය ශ්‍රාවකයන් උත් බලලා තියෙනවා. කල්පන්නුක නෙමෙයි. සාර අසංකල්පස්ස ලක්ෂේ දිහිලා දැක්කේ නැන්නා සුමේතාවසයන් ඉවෙන ගත හැකි කියන්නේ කොහොමද? මේ කල්ප 91 සී කරයි කියලා කිව්ව විදිහට අරගෙන. ඕක පටලවා ගත්තා ලොකු අමාරුවක් වෙනවා. මෙතන පිට කල්ප 91 සී කළා ඒ තාකල් මේ තාකල් තුර. දානයක් දීලා පිරිහිච්ච කෙනෙක් මම දැක්කේ නැහැ කියලා. මොකද දානෙ දීලා බුදුරන් වහන්සේට දානෙ දීලා ඒකෙන් පිරිහිමර පත් වෙනා මිනිසු කියලා කියපේ තර්කයකට බුදුරන් වහන්සේ දුන්න උත්තරයක් ඕකේ තියෙනවා. මේ වෙලාවේ කියනවා දානයක් නිසා පිරිහුණා කියන එකක් මේ ලෝකේ වෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ ලෝකයාට අවල පිණිස චාරිකාවල වඩිනවා කියලා නිගන් රාත පුත්ත කියපු අවස්ථාවක ඒ ප්‍රශ්නෙකට උත්තරයක් වශයෙන් ඕක පෙන්නලා තියෙනවා. යන්නේ කල්ප 91ක් සී කරනකොට මේක දැක්කේ නැහැ කිවි. අපි පිනක් හරි කරලා තිබුණා. කල්ප 91ක් කාලේ ගියා මෙහාට එන කමක තියෙනවා. ඔයින් එහාට එනකොට කවදා හරි ඔක ගෙවලා ඉවරයි. ඉතර කාලයක් වෙයි. ඉතින් අනන්ත අප්‍රමාණ සංසාරයේ මවෙක් මරපු නැති පියෙක් මරපු නැති ඒ වගේ කෙනෙක් ඉන්නවාද කියලා හිතන්න අමාරුයි. කවදා හරි වෙලා තියෙන්නේ තියෙනවා. එහෙම වෙන්නේ නැහැ කියන්නේ අපි අප්‍රමාණ සංසාරේ. හැබැයි ඒවා මහ විපාකත් ගෙවලා අතුරු විපාකත් ගෙවලා ඉවරයි කල්ප 91කට ඉස්සෙල්ලා කාලේ. ඒ ඊමහා කරපිය ඇති සමාත හරි
ආතිරින් කරපු ඒවා මනසාත්මක
හේතුව. එහෙම තියෙනවා. ඒවේ ආනන්දිර පාප කර්මයක් නෙමෙයි. ආනන්දිරක පාප කර්මයකට පත් වෙන ගුණ මහත්වයක් එක්කලා. දැන් මිනිස්සේ මවෙක් මිනිස්සේ පියෙක් කියන තැන ඉඳන්ම මේ ගුණ මහත්වයේ ප්‍රධාන කරගන්නේ. දැන් බුදුන් ඒ වගේම සංඝ රහතන් වහන්සේලා ගුණ මහත්වයෙන් උසස්. දරුවෙකුට මව්පියෝ ගුණ මහත්වයෙන් උසස්. මෙන්න මේ නිසා ඒක මේ මව්පියන්ගේ ස්වභාවයේ සුභතියක ලැබෙනා වූ ගුණය. දැන් සතාගේ තියෙනවා ගුණයක් වගේ පේන එක. දැන් මිනිහා මිනිස් දරුවෙකුට කරන ආදරේ වැනි හැඟීමක් නෙමෙයි. සතා ළඟ තියෙන. මිනිස් දරුවේ පෝෂණය කරන ඇති වෙනා වූ හැඟීම කියන එක වගේ නෙමෙයි සතාගේ හැඟීම. සතාට ලැබෙන විපාක නිසා හට ගන්න හැඟීමක්. විපාක ඵලයක්. ඒ සත්‍යාගේ ජීවත් වීමට අවශ්‍ය කරනා වූ විපාක මාලාවක් තියෙනවා. ඒ විපාකයට අනුකූලව සතාට හැඟෙන උඹ රකින්න ඕනේ. ඒ හැඟීම තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. මනුස්සයෙ ඉඳන් එහෙම විපාක මාලාවක් තියෙනවා. විපාකේ අමතරව ගොඩනගන සංකාරයක් තියෙනවා. තමන්ගේ දරුවන් කෙරෙහි යහපත ගොඩනගන සංකාරය. ඒ මානසිකත්වයේ සත්‍යයද නැහැ. උරතින විපාක වශයෙන් ආපු කොටස විතරයි. ඒක ගුණ මහත්යට වර්ධනය කරන්න විපාක මත්තම විතරක් බලවත් නැහැ. සංකාර වශයෙන් ගොඩනගන යහපතක් ඇතනම් ඒක විපාක මත්තම ගොඩනගන ඒ ගුණයකට ගොඩනගන බලවත් වෙනවා. මේ මව් කියලා ඒ ගුණේ තියෙනවා. ඉතින් මව් මැරීම පියා මැරීම දැන ආනාපානය මනුස්ස මවෙක් මැරීම මනුස්ස පියෙක් මැරීම. සතාට ඒ අනික ඒක සුගති අධ්‍යාවක් නිසා බලවත් වෙන්නේ. ඒ නිසා තමයි ಗುಣ මහත්යෙන් බලවත්කම වැඩි වීමෙන් අර කානාතරක වෙන්නේ. දැන් තිරිසන් මවෙක් තිරිසන් දරු සතෙක් විසින් තිරිසන් මව මරන්න පුළුවන්. ඒක පවු නැතුව කියනවා නෙමෙයි. නමුත් ඒක ආනාතරක වෙන බලයක් ඒක නෙමෙයි. මොකද තිරිසන් සතා ಗುಣහීනයි. ಗುಣ මහත්යෙන් නිසා එන්න පාවේ බලවත්කම ಗುಣහීනත්වයෙන් අඩු වෙනවා. දැන් තිරිසන් සතෙක් මැරීම මිනිසෙක් මැරීමයි විශාල වෙනසක් තියෙන එක.
සත්‍යව වඩන්න බැහැ තිරිසන්
සතා. අන්න ඒකයි කියන්නේ. එහෙම ශක්තියක් නැහැ.
ඒක නිකන් අහෝති.
අහෝති. ඒ බල නැහැ. බොහොම අඩුයි බල.
මනුෂ්‍ය තමයි
මම. තිරි වික්ෂුන් වහන්සේ නම තිරිසන් සතෙක් මැරුවොත්. ගහක කොළයක් අරගහා තියෙන ඇවත සමාන ඇවත පිපෙන්නේ. මිනිස් ප්‍රාණී කලල රූපයේ පටන්ගෙන තුන්පුදු මහල්ලා දක්වා මැරීමට අනුබලයක් දුන්නොත්. ආන්දර පරාජිකයි. දැන් වෙනස කොච්චරද? දැන් මේ තියෙන පරාජිකාගෙන අන්තිම සිවුරැල්ල යන්න ඕන. මිනිස් කලලේ පටන්ගෙන ඒ කියන්නේ මව් ගැබක කලලයක් ඇතුණහම. දැන් කවුරු හරි ඇවිල්ලා කියනවා විශ්වාසයකම කැටි කරගෙන හාවුදුරෙන්ට කියනවා උපසම්පදායෙන් හාවුදුරෙන්ට කියනවා හරි වැඩි ස්වාමිනාස මට ලොකු ප්‍රශ්නයක් වුණා දැන් මට මේ දරුවා හදාගන්නත් විදියක් නැහැ මම මොකද කරන්නේ ඕකද බීපංකව හවිලාදී සමල නිකමර කිව්වේ අරගෙන විවත් එහෙම ළමයා ගත්තා වුණොත් එහෙම හාවුදුරෝ පාරාදිකයි
ඉතර මම
අනේ ඒකමයි ප්‍රශ්නේ ඔය ප්‍රශ්නේ හැබැයි හාවුදුරෝ බල්ලෙකුට ගහම මැරෙන්නේ හාවුදුරට පාරාදික ගන්න පොඩි අවතක් තියෙන ඇවිත් සමා කරගන්න ඕනේ සුද්ධ කරගන්න හැබැයි ඒක නිසා ආයි බල්ලව මරන්න කියනවා නෙමෙයි බැරි වීමකින් හරි සිද්ධ වුණා නම් එහෙම මරුණා නම් පහන ගාත පාප කර්මයන් හාවුදුරන් සිද්ධ වෙනවා. හැබැයි ඒක ඇවැද්ද සීමේදී. අර පොඩි ඇවැද්දකින් දෙසාර ඉවර කරලා තියෙන ආයි සංවැදී පිළිහඳන්න ඕනේ. ඊට පස්සේ කවදාවත් මම දැනුවත් එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා අවංකව පිළිහිලා ඒක සුද්ධ කරගන්න පුළුවන්. ඊ જાති කවදාවත් මම ඊට පස්සේ ආයි සංග අපසාවෙල මේ කියන්නේ නැහැ කියලා වීලින්ද බැහැ. සිවුරු ඇල්ල ඵලයක්. මොකද පරාදයි. එහෙම පරාජික වුණොත් එහෙමයි. මේ ඔය වෙනස තියෙනවා. මේ ඔකෙදි හොඳට පේනවා. මිනිස් ප්‍රාණියෙකුට හිඟි හිංසා කිරීමේ පාපයේ බරපතලකම කොච්චර වැඩිද සත්ව ප්‍රාණියයි මිනිස් ප්‍රාණියයි සමකරන්න බෑ. බල්ලත් එකයි මිනිහත් එකයි දෙන්නටම පලනේ කිව්වට. ඒ තර්කේ හරියන්නේ නැහැ ඔතෙන්. ඒ තර්කේ නොදන්නාගේ තර්කය. ಗುಣ මහත්ය දැක්කේ නැති, ಗುಣ හිණත් දැක්කේ නැති එකේ තර්කය. දැන් බල්ලයි කොල්ලයි එක සමාන කරන්න බෑ. මිනිහයි බල්ලයි සතයි එක සමාන කරන්න බෑ. දෙනාට ඔය පළවෙනි කියන තර්කේ දාලා හරියන්නේ නැහැ වීරේ. මේ ඔබ දකින්න ඕනේ.